භාවනා කරන්නේ කෙසේද? ආධුනිකයන් සඳහා සැනසීමට මඟ පෙන්වීමක්. යුත ධම්මෝ බිකු. හැඳින්වීම. මෙම පොත සකසන ලද්දේ YouTube හි මා විසින් පළ කරන ලද කොටස් 6කින් යුත් වීඩියෝ වැඩසටහන් පෙළ ඇසුරිනි. www.youtube.com/yuttadhammo. මුලින් මෙම පාඩම් මාලාව මුද්‍රිත මාධ්‍යයට නැගුණේ ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් හි වීඩියෝ මාධ්‍ය මගින් ඉගැන්වීම කළ නොහැකි වූ සිර කඳවුරක භාවිතය සඳහායි. නමුත් එතැන් පටන් ආධුනිකයන්ට භාවනා පිළිබඳ ඉගැන්වීම සඳහා මගේ ප්‍රියතම මාධ්‍ය බවට පත් වූයේ මෙයයි. වීඩියෝ රූප පෙළ මගින් ප්‍රයෝජනවත් දෘශ්‍ය මඟ පෙන්වීමක් ලබා දෙන අතර එයට වඩා සවිස්තරාත්මක වූත් පුළුල් වූත් සංස්කරණය කරන ලද්දා වූත් කරුණු බොහොමයක් මෙම පොතෙහි ඇතුළත් කර ඇත. මෙහින පාඩම් මාලාව දිගහැරී ඇත්තේ ආධුනිකයෙකු භාවනා පියවරෙන් පියවර ඉගෙනගත යුත්තේ කෙසේද යන්න මා අපේක්ෂා කරන පිළිවෙලටයි. දෙවන, තෙවන සහ පස්වන පරිච්ඡේද ඉදිරිපත් කර ඇත්තේ ඒවා පුහුණු කළ යුතු අනුපිළිවෙලට නොව ඊට ප්‍රතිවිරුද්ධ වූ අනුපිළිවෙලටයි. එයට හේතුව හිඳි ඉරියව්වෙන් කරන භාවනාව ආධුනිකයෙකුට කැමැත්තක් ඇති කර ගැනීමට පහසු දෙයක් වීමයි. එමගින් භාවනාව පිළිබඳ සංකල්පයන්ට හුරු වූ පසු ඔබට සක්මන් භාවනාව සහ සතියෙන් යුතුව පසඟ පිහිටුවා වන්දනා කිරීම ආදිය තෙක් ඔබේ පුහුණුව පුළුල් කළ හැකිය. මෙම පොත සැකසීමේදී මාගේ එකම අභිප්‍රාය වූයේ වැඩි පිරිසකට බුදු දහමෙහි එන භාවනාවෙන් ප්‍රයෝජන ලබා ගැනීමට සැලැස්වීමයි. ඔබ ඔබේ ජීවිතය සාමයෙන් සහ සතුටින් ගත කිරීමට අපේක්ෂා කරන්නේ නම් ඔබ විසින්ද සාමය සහ සතුට ඔබ ජීවත් වන ලෝකයේ තුල පැතිරවිය යුතුය. මෙම පොත සැකසීමට මට සහාය වූ මාගේ දෙමාපියන්ටත්, මට අතීතයේ සිට දැනුම ලබා දුන් සියලුම ගුරුවරුන්ටත්, මාගේ වර්තමාන ගුරුවරයා සහ උපාධ්‍යයන් වහන්සේ වූ අජාන් තෝම් සිරිමංගලෝ ස්වාමීන් වහන්සේටත්, එසේම ඉහත සඳහන් කළ මාගේ YouTube වැඩසටහන් මුලින් පිටපත් කළ කාරුණික පින්වතුන්ටත් මාගේ ස්තුතිය හිමිවෙයි. සියලු සත්වයෝ සුවපත් වෙත්වා. යුත ධම්මෝ බික්ඛු. බුදුන් වහන්සේ මේ පොළව මත වරක් පිය නැගූ බව මට සිහි ගන්වන ජීවමාන සාක්ෂියක් වූ අජාන් තෝම් සිරිමංගලෝ මාගේ ගුරු ස්වාමීන් වහන්සේට ගෞරවයෙන් පුද කරමි. පළවෙනි පරිච්ඡේදය. භාවනාව යනු කුමක්ද? භාවනාව යනු කුමක්ද යන්න පිළිබඳ මූලික ඉගැන්වීමක් ලබා දෙන මෙම පොත භාවනාව ගැන කිසිත්ම නොදන්නා හෝ ඒ පිළිබඳ ඉතා අල්ප වශයෙන් දන්නා අය සඳහා සැකසුණකි. තවද දැනටමත් වෙනත් භාවනා ක්‍රම පුහුණු කර ඇති අයටද මෙම පොත හැදෑරීමෙන් තවත් ආකාරයක භාවනා ක්‍රමයක් ඉගෙන ගැනීමේ හැකියාව ඇත. මෙම පොතෙහි පළමු පරිච්ඡේදයේහි මා භාවනාව යනු කුමක්ද යන්න සහ කෙනෙකු භාවනා කළ යුත්තේ කෙසේද යන්න හඳුන්වා දී ඇත. භාවනාව යන වචනය විවිධ පුද්ගලයන් විවිධ ආකාරයට තේරුම් ගනී. සමහරෙකුට භාවනාව යනු මනස තැම්පත් කර ගැනීම මගින් ලෞකික ජීවිත අත්දැකීම් වලින් මදකට මිදී යාමක්ද, එමගින් මනසට සාමකාමී බවක්, තෘප්තිමත් බවක් සහ විවේකයක් ලබා දෙන්නක්ද වේ. තවත් සමහරෙකුට භාවනාව යනු අසාමාන්‍ය වූත්, අද්භූත වූත් අත්දැකීම් ලබා දීමට සමත් චිත්ත ඒකාග්‍රතාවයක් ඇති කරන්නා වූ දෙයකි. මෙම පොතෙහි මා භාවනාව යන්න එම වචනේ අර්ථකථනයෙන්ම පැහැදිලි කරන්නට කැමැතිය. ඉංග්‍රීසි භාෂාවේ භාවනාව හෙවත් meditation යන වචනය බිඳී ඇත්තේ medicine හෙවත් ඖෂධ යන වචනයෙන් බව පෙනේ. medicine හෙවත් ඖෂධ යනු ශරීරයේ ලෙඩ සුව කර ගැනීමට භාවිත වන්නක් සේම meditation හෙවත් භාවනාව යනු මනසේ ලෙඩ එනම් කෙලෙස් සුව කර ගැනීමට භාවිත කළ හැක්කකි. ඖෂධ යනු අප දන්නා පරිදි මත්ද්‍රව්‍ය වලින් මෙන් తాවකාලික සතුටක් ලබා දී ඉතා කෙටි කාලයකින් නැවත ශරීරය තිබූ අසහනකාරී භාවයටම පත් කරන්නක් නොවේ. ඖෂධ යනු දීර්ඝ කාලීනව ශරීරය වෙනසකට බඳුන් කර ශරීරයේ ඇති වූ රෝගය සුව කර එය යථා ස්වභාවයට පත් කර ගැනීමට යොදා ගන්නකි. භාවනාවේ අරමුණ වන්නේද මනසට ෂණිකව తాවකාලික වූ සාමයක් ඇති කර දීම නොව පසුතැවිලි වීම සහ ආතති තත්වයන්ගෙන් මනස සම්පූර්ණයෙන් මුදාගෙන දීර්ඝ කාලීන වූ සාමයක් මනසට ලබා දීමය. ඔබ මෙම පොතේ ඉගැන්වෙන ආකාරයට භාවනාව පුරුදු කිරීමේදී එමගින් ක්ෂණික සහනයක් නොලැබීමට ඉඩ ඇති බව මතක තබාගත යුතුය. මනස තුල තදින් මුල් බැසගත්තා වූ ද්වේෂ සිතුවිලි, පසුතැවෙන ස්වභාවය, ආතති සහගත තත්ත්වයන්, විවිධාකාර වූ ඇබ්බැහිවීම් ආදිය තේරුම්ගෙන ඒවායින් අත්මිදීමට ක්‍රියා කිරීම ඉතා වෙහෙසකර අසහනකාරී ක්‍රියාදාමයක් ලෙස පෙනී යා හැක. ඒ අප බොහෝ විට කාලය ගත කරන්නේ එවැනි අකුසල් සිතුවිලි වෑයමින් යටපත් කිරීමට වෙන නිසාය. එම නිසා ආරම්භයේදී භාවනාව සිතට කිසිදු සාමයක් හෝ සතුටක් ගෙන නොදෙන්නක් මෙන් ඔබට හැඟෙන්නට පුළුවන්. භාවනාව එහි යෙදෙන තාක්කල් ක්ෂණික වූත් අව්‍යාජ වූත් සහනයක් ගෙනදී එය නැවත් වූ විගස සිත නැවත අතිශය බලවත් අසහනයකට අද දමන මත්ද්‍රව්‍යක්සේ ක්‍රියා කරන්නක් නොවන බව හොඳින් සිහි තබාගත යුත්තේ එබැවිනි. භාවනාව වනාහි නිවැරදි පුහුණුව මගින් කෙනෙකු මේ ලෝකයේ දකින ආකාරය වෙනස් කිරීම උදෙසා වූ ප්‍රතිපදාවකි. කෙනෙකුගේ අකුසල් සහගත සිත දුරු කර එහි ස්වභාවික වූ නිකලස් බව නැවත ඇති කර දීමට සැකසුණකි. එය කෙනෙකුට සත්‍ය වූත් දීර්ඝ කාලීන වූත් සාමයක් සහ සතුටක් ගෙන දී ජීවිතේ අපට මුහුණ දීමට සිදුවන දුක් කරදරවලට පහසුවෙන් සහ සිහියෙන් යුතුව සාර්ථකව මුහුණ දීමට හැකියාවක් ඇති කරන්නකි. ඉහත සඳහන් කළ මානසික වෙනස ඇති කිරීමට උදව් වන්නා වූ භාවනාවේ මුලින්ම ඉගැන්වීම නම් යහපත් දැක්ම හෙවත් සම්මා දිට්ඨිය මත පිහිටා නිවැරදි සිහිය දියුණු කර ගැනීමයි. මෙහිදී අප මේ මොහොතේ අපගේ කයට දැනෙන සහ සිතට නැගෙන සියලු අරමුණු පිළිබඳව නිවැරදි සිහිය හෙවත් යෝනිසෝ මානසිකාරය පවත්වා ගැනීමට උත්සාහ කළ යුතුය. එසේ නොකළහොත් අප පෙළඹෙන්නේ එම අරමුණු හොඳයි නරකයි මම මගේ යනුවෙන් තර්ක කර නිගමනවලට පැමිණීමටයි. එමගින් මනසට අහිතකර වූ දුක සහ ආතතිය ගෙන දෙයි. යම් වස්තුවක් හෝ අරමුණක් දැක එහි යථා ස්වභාවය ඇති සැටියටම අඳුනාගෙන ඒ පිළිබඳ නිවැරදි වූ කල්පනාවක් ගොඩනගාගත්හොත් අප ඒ දේ පිළිබඳව තර්ක කොට වැරදි නිගමනවලට එළඹීමෙන් වැළකෙයි. ඉහත විස්තර කළ නිවැරදි වූත් පැහැදිලි වූත් දැකීම ඇතිකර ගැනීමට අප මෙහිදී භාවිතා කරන්නේ ඉතා පැරණි වූ නමුත් හොඳින්ම ප්‍රචලිත වූ භාවනාමය මෙවලමක් වන මන්ත්‍ර එනම් මන්ත්‍රා යන ක්‍රමයයි. මන්ත්‍රා යනු බොහෝ විට දිව්‍යමය වූ හෝ පාරභෞතික වූ හෝ අද්භූත වූ වස්තුන් කෙරෙහි සිත නාභිගත කිරීමට යොදා ගන්නා වචනයක් හෝ වාක්‍ය කාණ්ඩයකි. මෙහිදී අප මන්ත්‍රා භාවිතා කරන්නේ සාමාන්‍ය ජීවිතයේ අප අත්දකින දේවල් කෙරෙහි සිතෙහි අවධානය රඳවා තැබීමටයි. එමගින් ඒ වාට අපගේ අර්ථකථන නොදී නිගමන වලට නොපැමිණ ඒවා ඇති සැටියෙන් හඳුනා ගැනීමටයි. මේ ආකාරයට මන්ත්‍රා යොදා ගැනීමෙන් අපට සිතෙන හෝ දැනෙන අරමුණු පිළිබඳව ඇලීමක් හෝ ගැටීමක් ඇතිකර නොගෙන ඒවායේ යථා ස්වභාවය ඒ ආකාරයටම හඳුනා ගැනීමේ මාර්ගයට යොමු වීමට හැකියාව ලැබෙයි. උදාහරණයක් වශයෙන් අප ශරීරයේහි යම් චලනයක් කරන විට ඒ පිළිබඳ පැහැදිලි සිහියක් ඇතිකර ගැනීමට සොලවනවා යන වචනය මෙනෙහි කිරීමට හැකි. අප යමක් සිතන විට සිතනවා යනුවෙන්ද අපට යම් හැඟීමක් දැනෙන විට දැනෙනවා යනුවෙන්ද අපට යම් තරහක් ආ විට තරහක් පැමිණියා යනුවෙන්ද අපට මේ වේදනාවක් දැනෙන විට වේදනාවක් දැනුණා යනුවෙන්ද මෙනෙහි කළ හැකි. මේ ආකාරයට එන කිනම් ආකාරයක වූ හෝ අරමුණ පැහැදිලිව විස්තර වනසේ අප වචනයක් හෝ වාක්‍යයක් සිතෙන් මෙනෙහි කිරීමෙන් එම අරමුණ හොඳයි නරකයි මම මගේ ලෙස සිතා නිගමනවලට පැමිණීමේ ඉඩකඩ අපේ සිතට නොලැබේ. මෙම මන්ත්‍ර වාක්‍ය හුදෙක් මෝංග හෝ හිසෙහි පැවතිය යුත්තක් නොව යම් අරමුණක් පැන නගින විට ඒ සමගම සිතින් මෙනෙහි කළ යුත්තකි. ඒ සඳහා අප තෝරා ගන්නා වචනය කුමක්ද යන්න එතරම් වැදගත් නොවුවත් ඒ වචනය නැත්නම් මන්ත්‍රය එම අරමුණ කෙරෙහි සිත නාභිගත කිරීමට සමත් වන්නක් විය යුතුය. මෙසේ මෙම විවිධාකාර වූ අරමුණු හඳුනා ගැනීම පහසු කරවීම සඳහා ධර්මයේහි එම සියල්ල කොටස් හතරකට වර්ග කරනු ලබයි. අප අත්දකින සියල්ල මෙම කොටස් හතරෙන් එකකට අයත් වෙයි. මෙම වර්ගීකරණය අපගේ පුහුණුව ක්‍රමානුකූල කොට යමක සත්‍ය ස්වરૂපය ඉක්මනින් නිවැරදිව හඳුනා ගැනීමට හැකියාව ඇති කරයි. එම නිසා භාවනා පුහුණුව පටන් ගැනීමට පෙර පහත සඳහන් එම වර්ගීකරණය මතක තබා ගැනීමට අවශ්‍ය වෙයි. 1. කාය හෙවත් කායානුපස්සනා. කයින් කරන සියලු ක්‍රියාවන් සහ කය පවත්වනා වූ සියලු ඉරියව්. 2. වේදනා හෙවත් වේදනානුපස්සනා. කයට හෝ මනසට දැනෙන සැප දුක උපේක්ෂා වේදනා. 3. චිත්ත හෙවත් චිත්තානුපස්සනා. අතීතය අනාගතය හොඳයි නරකයි යනාදී වශයෙන් මනසෙහි පැන නගින සිතුවිලි. 4. ධම්ම හෙවත් ධම්මානුපස්සනා. භාවනානු යෝගියාටම ආවේනික වූ කායික හෝ මානසික ක්‍රියාවලීන් වල ගොනුවක් සිහිය පවත්වා ගැනීම පහසු කරවන්නා වූ මානසික තත්වයන් ඇස කන නාසය දිව කය මනස යන ඉන්ද්‍රීන් 6 ආශ්‍රයෙන් ඇතිවන්නා වූ දැනීම් සහ අරමුණු ආදී වශයෙන් වූ තවත් බොහෝ දේ. ඉහත කී කාය වේදනා චිත්ත ධම්ම යන මේවා උතුම් වූ සතර සතිපට්ඨානය හෙවත් සිහිය පිහිටුවා ගැනීම සඳහා අප භාවිතා කරන්නා වූ කොටස් හතරක් වේ. කායානුපස්සනා. පළමුවෙන්ම කායානුව බැලීමේදී අප කයින් කරන සෑම ක්‍රියාවක් පිළිබඳවම සිහිය පිහිටුවිය යුතුය. උදාහරණයක් වශයෙන් අප අතක් දිගහරින විට දිගහරිනවා දිගහරිනවා වශයෙන්ොත් අතක් නවන විට නවනවා නවනවා ලෙසත් සිතින් මෙනෙහි කළ හැකි. එසේම අප නොසෙල්වි හිඳගෙන සිටින්නේ නම් හිඳගෙන සිටිනවා ලෙසත් ඇවිදිමින් සිටින්නේ නම් ඇවිදිනවා ලෙසත් මෙනෙහි කළ හැකි. වේදනානුපස්සනා. අප කයින් කිනම් ආකාරයක වූ හෝ ඉරියව්වක් පවත්වන්නේ නම් ඒ ඉරියව්ව ඒ ආකාරයටම හඳුනා ගැනීමත් කිනම් ආකාරයකට හෝ කය චලනය කරන්නේ නම් එම චලනය ඒ ආකාරයටම හඳුනා ගැනීමත් අප මෙම මෙනෙහි කිරීම භාවිතයෙන් සිදු කළ යුතුය. මෙසේ අපට අපගේ කය අනුව සිහිය පිහිටවීම පුරුදු කළ හැකි. මීළඟට කයට සහ මනසට දැනෙන වේදනා පිළිබඳ සලකා බලමු. අපට යම් දුක් සහගත වේදනාවක් දැනෙන විට දුක් වේදනාවක් දුක් වේදනාවක් දුක් වේදනාවක් ලෙස නොකඩවා මෙනෙහි කළ හැකි. එසේ කිරීමෙන් අපට එම වේදනාව පිළිබඳ තරහක් හෝ නොකමැත්තක් ඇති නොවි. එය හුදෙක් දැනීමක් පමණක් ලෙස අවබෝධ වෙයි. දුක් වේදනාව එකක් බවත් ඒ පිළිබඳව අපගේ සිතෙහි හටගන්නා අකමැත්ත වෙනත් දෙයක් බවත් දුක් වේදනාව පමණක්ගත් කල එහි එතරම් අපහසුවක් නපුරක් නොමැති බවත් අපට වැටහෙන්නට පටන් ගනී. තවද එය අපට වෙනස් කිරීමට හෝ පාලනය කිරීමට හැකියාවක් නොමැති බැවින් මගේ හෝ අපේ නොවන බවත් වැටහෙයි. අපට සැප වේදනාවක් ඇති වූ විට අප එය එලෙසටම හඳුනාගෙන සැප වේදනාවක් සැප වේදනාවක් ලෙස මෙනෙහි කළ යුතුය වෙයි. මේ විට අප තත් කරන්නේ එම සතුට සහගත හැඟීම පළවා හැරීමට නොව ඒ පිළිබඳ ඇල්මක් ඇති කර නොගෙන සිටීමටයි. ඒ පිළිබඳව තෘෂ්ණාවක් ඇතිකර ගැනීමෙන් හෝ ඇබ්බැහි වීමක් ඇතිකර ගැනීමෙන් වැළකීමටයි. දුක් වේදනාව ගැන කී ආකාරයටම සැප වේදනාව හා ඒ පිළිබඳ අපේ හිතේ ඇති වෙන කැමැත්ත දෙකක් බවත් සැප වේදනාවෙහිද අගය කළ යුතු විශේෂ හොඳ බවක් ගැබ් වී නොමැති බවත් අපට පෙනේ. එමෙන්ම එම සැප වේදනාව කෙරෙහි ඇලී යෑම එය දීර්ඝ කාලීනව රඳවා තබා ගැනීමට උදව්වක් නොවන බවත් ඒ වෙනුවට ඒ ඇලී යෑම නිසාම අතෘප්තිකර හැඟීම් ඇති වී තිබූ සැප වේදනාවද නැති වී යෑමෙන් දුකක්ම ඇතිවන බවත් අපට වැටහෙයි. එසේම අපට උපේක්ෂා සහගත වේදනාවක් දැනුන විට මැදහත් වේදනාවක් ලෙස මෙනෙහි කරමින් ඒ පිළිබඳ ඇලීමක් ඇති කර ගැනීමෙන් වැළකිය හැකිය. සැබවින්ම අප මෙසේ මෙම සාමකාමී උපේක්ෂා සහගත වේදනා කෙරෙහිද ඇල්මක් ඇති කර නොගෙන සිටීමෙන් අපගේ සිත් වඩ වඩා තැම්පත් වන බව අපට වැටහෙන්නට පටන් ගනී. චිත්තානුපස්සනා තෙවන කාරණේ නම් චිත්තහෙවත් අපගේ සිතයි. අතීතයේ පිළිබඳ මතකයට නැගෙන විට ඒ මතකයන් සතුටක් ගෙන දුන්නත් දුකක් ගෙන දුන්නත් අප සිතනවා ලෙස මෙනෙහි කළ යුතුයි. ඒ මතකයන් පිළිබඳ සිතෙහි ඇල්මක් හෝ ගැටීමක් ඇතිවීමට පෙර අප ඒවා හුදෙක් සිතුවිලි ලෙසින් හඳුනාගත යුතුයි. අප අනාගතය ගැන සිහින දකින විට හෝ සැලසුම් සකස් කරන විටත් ඒවාද හුදෙක් සිතුවිලි පමණක් බව හඳුනා ගැනීමෙන් එම සිතුවිලි වල අන්තර්ගතය පිළිබඳ සිතීමෙන් හටගන්නා බයට දුකට හා ආතතියට ලක්වීමෙන් වැළකෙයි. ධම්මානුපස්සනා ධම්ම නම් වූ සිව්වෙනි කොටසට මානසික හා ශාරීරික සංසිද්ධි කාණ්ඩ වශයෙන් ගණනාවක් ඇතුළත් වෙයි. ඒවායින් සමහරක් පළමු කොටස් තුනටද ඇතුල් කළ හැකි. නමුත් එම සිද්ධියෙන් ඒවා අයත් වන කාණ්ඩ වශයෙන් සාකච්ඡා කිරීම අවබෝධයට පහසුයි. ධම්ම නම් කොටසට අයත් වන පළමු කාණ්ඩය නම් මනස ආවරණය කරමින් පවතින පංච නීවරණයි. එනම් පංචකාමයන් පිනවීමට ඇති ආසාව එනම් කාමච්ඡන්දය, ද්වේෂය එනම් ව්‍යාපාදය, අලස බව එනම් තීන මිද්ද, පසුතැවෙන හෝ සිතෙහි විසිරුණු ස්වභාවය එනම් උද්දච්ච කුක්කුච්ච, සහ සැකය එනම් විචිකිච්ඡායි. මෙකී ධර්ම පහ අපගේ සිත් ආවරණය කරමින් පවතිනවා පමණක් නොව අප ජීවිතවල සියලු දුක් සහ ආතති තත්වයන් ඇති කරවීමට හේතු වෙයි. එම නිසා මෙම නීවරණයන්ගෙන් අපගේ සිත් මුදවා ගැනීමට අප දැඩිසේ වෑයම් කළ යුතු වන අතර භාවනාව අවසානයේ අප අපේක්ෂා කරන්නේත් එයයි. අපට විවිධාකාර වූ ආශාවන් ඇතිවන විටත් අපට නැති දේවල් ලබා ගැනීමේ ඕනෑකම දැනෙන විටත් එපමණක් නොව අපට ඇති දේවල් පිළිබඳ දැඩි ඇල්මක් ඇතිවන විටත් අප ඒ ආශාව ඕනෑකම හෝ ඇලීම පසුපස නොගොස් ඒවා හුදෙක් ආශාව කැමැත්ත ඕනෑකම යන හැඟීම නීවරණයන් වශයෙන් මෙනෙහි කළ යුතුය. ඒ අවස්ථාවන් වලදී ආශාව 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 හෝ කැමැත්ත කැමැත්ත හෝ ඕනෑකම ඕනෑකම යන ආදී ලෙස අපට මෙනෙහි කළ හැකි. ආශාව සහ ඇලීම් බැඳීම නිසා අපගේ මනස ආතතියට ලක්වන බවත් බලාපොරොත්තු කඩවීම ඇතිවන බවත් අප සතදී අහිමි වන විට දැඩිසේ දුකට පත්වන බවත් අපට පෙනෙන්නට වන්නේය. මානසික හෝ ශාරීරික හේතුන් නිසා අපගේ සිතේ තරහක් පිළිකුලක් හෝ නොකමැත්තක් පැන නැගුණු විට හෝ අපට අවශ්‍ය දේ ඉටු නොවීම නිසා බලාපොරොත්තු කඩවීම ඇති විට අපේ මහැඟීම තරහක් තරහක් ලෙස හෝ පිළිකුලක් පිළිකුලක් හෝ නොකමැත්තක් නොකමැත්තක් ලෙස හඳුනාගත යුතුයි. අපගේ හිතට කනගාටුවක් කලකිරීමක් එපාවීමක් බියක් අධෛර්ය සම්පන්න ස්වභාවයක් යනාදී කෙනම් වූ හැඟීමක් ඇතිවත් දුකක් දුකක් හෝ කලකිරීමක් කලකිරීමක් ආදී ලෙස අප එය ඒ ආකාරයටම හඳුනාගත යුතුයි. මෙවිට මෙම ඍණාත්මක හැඟීම් වලට ඉඩකඩ දීම නිසා අප අපවම දුකට හා ආතතියට පත් කරගන්නා ආකාරය අපට පෙනෙන්නට පටන් ගනී. තරහ ආදී මෙම හැඟීම් වලින් ඇතිවන ඍණාත්මක ප්‍රතිඵල අවබෝධ වන විට අප අනාගතයේදී નિરાයාසයෙන්ම ඒවායින් ඈත්ව සිටීමට නැඹුරු වෙයි. අපට අලස බවක් දැනෙන විට හෝ වෙහෙසක් දැනෙන විටද කම්මැලි කම්මැලි හෝ වෙහෙසයි වෙහෙසයි ලෙස මෙනෙහි කළ යුතුය. මෙවිට එම අලස වෙහෙස ස්වභාවයන් පහව ගොස් අපට නැවතත් ප්‍රාණවත් බවක් ලැබෙන බවත් දැනීමට පුළුවන්. අපගේ සිත විසිරුණු ස්වභාවයකට පත් වූ විටත් කනස්සල්ලට හෝ ආතතියට පත් වූ විටත් විසිරී ඇත විසිරී ඇත කනස්සල්ල කනස්සල්ල ආතතිය ආතතිය ලෙස හඳුනා ගැනීමෙන් එම ස්වභාවයන් පහව ගොස් අපගේ හිත වඩාත් ඒකාග්‍ර වන බව අපට දැනෙයි. අපගේ හිතට දෙගිඩියාවක් සැකයක් පැන නැගී කුමක් කරන්නේදැයි නිශ්චය කළ නොහැකිව පැටලිලි සහගත ස්වභාවයකට පත් වූ විටත් සැකය සැකය ලෙස මෙනෙහි කළ හැකි. එහි ප්‍රතිඵලයක් ලෙස අපගේ සිතෙහි සැක දුරු වී වඩා ස්ථීර විශ්වාසනීය ස්වභාවයක් ඇති කර ගැනීමේ මගට යොමු විය හැකි. කාය වේදනා චිත්ත ධම්ම යන මෙම කොටස් හතරට අයත් සියලු අරමුණු කෙරෙහි සිහිය පවත්වා ගැනීම ඉදිරි පරිච්ඡේදයන්හි විස්තර කරනු ලබන භාවනාවන්හි මූලික ක්‍රමවේදය වෙයි. එම නිසා භාවනා පුහුණුව පටන් ගැනීමට පෙර සිහිය පිහිටුවීම පිළිබඳ මෙම මූලික පදනම වටහා ගැනීම වැදගත් වෙයි. සිතට හෝ කායට දැනෙන සියලු අරමුණු කෙරෙහි අපගේ අර්ථකථන නොදී ඒවා පිළිබඳ සිහිය පවත්වා ගැනීමෙන් ඒවා නිවැරදිව හඳුනා ගැනීමේ වැදගත්කම තේරුම්ගෙන ඒ බව පිළිගැනීම භාවනා පුහුණුවට අවතීර්ණ වන අපගේ මුල්ම පියවරයි.